Honorable Hizbullah, got 9 minutes.
Bismillahir Rahmanir Rahim. Gaurava Tavis Sabana Ayar Avargale. Nidhi Amaichin Meedana Vivadathile Kalmamum Achadigindrom. Kurippaga Kadanda Varavu Selavu Thittathile Kurippidappatta Palverupatta Yetumadi Irakkumadi Meedana Varigalai Sattapoorvamakkugindra Indha Sattamoolathile Kurippaga Gaurava Nidhi Amaichar Ravi Karanayak Avargal Irukkindra Indha Sabaiyile Avargal Munvaitha Indha Alosanaigal Meedhu Pesuvathai Ittu Naam Migavum Magizhchiyadaigindrom Gaurava Sabhanayagar Avargale Kurippaga Indha Naattinudaiya Porulaadharathai Katti Eluppi Indha Naattai Valavulla Oru Naadaga Maatra Vendiya Poruppu Nidhi Amaichin Meedhu Thangi Irukkirathu Nidhi Amaichu Andha Poruppai Seivadharkana Soolnilaigalai Uruvaakka Vendum Varumane Varumanathai Varigalai Adhigarippadhan Oodaga Maatram Oru Naattai Kondu Sella Mudiyathu Varumane Varigalai Adhigarithi Oru Naattinudaiya Porulaadharathai Katti Eluppi Ulagathile Endha Oru Naadum Munnetram Adaindhathu Kidaiyathu Ulnaattu Utpathi Adhigarikka Vendum வெளிநாட்டு முதலீடுகளை அதிகரிக்க வேண்டும் மலேசியாவினுடைய முன்னாள் பிரதமர் டாக்டர் மகதீர் முகமது அவர்கள் இலங்கைக்கு வந்தபோது அவர்கள் எங்களுக்கு ஒரு அறிவுரையை வழங்கினார்கள் நீங்கள் வெறுமனே கடனை மாத்திரம் பெற்று அல்லது வெளிநாட்டிலே இருந்து இறக்குமதி செய்வதன் ஊடாக உங்களுடைய நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்ப முடியாது வெளிநாட்டு முதலீட்டாளர்களை உள்நாட்டுக்கு கொண்டு வாருங்கள் அவர்களை கொண்டு இந்த பிரதேசங்களை கட்டி எழுப்புங்கள் துயல் தொழில் முயற்சிகளை ஈடுபடுத்துங்கள் அவர்களுக்கு தேவையான வசதி வாய்ப்புகளை அடிப்படை தேவைகளை பௌதிக கட்டமைப்புகளை செய்து கொடுத்து பொருளாதாரத்தை கட்டி எழுப்புவதுதான் நிரந்தரமான பொருளாதாரமாகும் என்று சொன்னார்கள் ஆகவே கௌரவ நிதியமைச்சர் அவர்களே எனக்கு முன்பு பேசிய எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் சிவசக்தி ஆனந்தன் அவர்கள் நிறைய விடயங்களை பற்றி பேசிக்கொண்டு சென்றார்கள் குறிப்பாக வடகிழக்கிலே இருக்கின்ற பல்வேறுபட்ட பிரச்சனைகளை மிக ஆழமான முறையிலே இங்கு தொட்டு வைத்தார்கள் ஆகவே இந்த புதிய அரசு பொறுப்பேற்றதன் பின்னர் இனப்பிரச்சனைக்கு தீர்வு காணப்படும் ஒரு புதிய அரசியலமைப்பு உருவாகும் எங்களுடைய பிரச்சனைகளுக்கு தீர்வு கிடைக்கும் எங்களுடைய காணிகள் எங்களுக்கு மீள கிடைக்கும் என்றெல்லாம் கற்பனை செய்த மக்கள் இன்றும் ஏமாற்றத்தோடு தான் வாழ்ந்து கொண்டிருக்கிறார்கள் ஆகவே கௌரவ நிதியமைச்சர் அவர்களே இது தொடர்பில் நீங்கள் உரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் குறிப்பாக இன்று உணவுப் பொருட்களுடைய விலைகள் நாளாந்தம் அதிகரித்து கொண்டு செல்கிறது இன்று ஒரு கிலோ சீனியினுடைய விலை 110 ரூபாய் 115 ரூபாய் என்று நாளுக்கு நாள் அதிகரித்து கொண்டு போகிறது எங்களுடைய கிராமங்களுக்கு கிழக்கு பகுதிக்கு வருகின்ற போது இன்னும் அதிகமாக போகிறது ஆகவே இந்த பொருட்களினுடைய விலைகளை கட்டுப்படுத்தி நீங்கள் ஒரு விலையை வைத்துவிட்டு அதை சத்தோச விலை மாத்திரம் அந்த பொருட்களை அந்த விலைக்கு வாங்க முடியும் என்றால் என்னுடைய மட்டக்களவு மாவட்டத்தில் அதற்கு ஒரு சத்தோசம் கூட கிடையாது எங்கே எங்களுடைய மக்கள் பொருட்களை வாங்க முடியும் நாங்கள் ஒரு கிலோ சீனியை வாங்குவதற்கு புலனர்வையில் இருக்கிற சத்தோசைக்கு போக வேண்டுமாறு நான் கேட்க விரும்புகிறேன் ஆகவே கௌரவ நிதி அமைச்சர் அவர்களே நீங்கள் அந்த பொரு கட்டுப்பாடு விலை என்கின்ற ஒரு சூழ்நிலை கடந்த காலத்தில் உள்ள பிரச்சனைகள் ஆகவே தாராளமாக குறைந்த விலையிலே பொருட்கள் கிடைப்பதற்கான சூழ்நிலைகள் உருவாக்கப்பட வேண்டும் இன்று மரக்கறி வகைகள் உற்பத்தி செய்ய நான் கடந்த வாரம் நியூரலியாவுக்கு சென்றிருந்தேன் ஒரு கிலோ கோவாவினுடைய விலை 2 ரூபாய் மொத்த விலை 2 ரூபாவுக்கு கூட கோவாவை வாங்க முடியாததால் அந்த மக்கள் அதை நஞ்சி ஒரு கிருமிநாசினியை போட்டு அந்த 13 ஏக்கர் காணியில் உற்பத்தி செய்த அந்த கோவாவை அழித்திருந்தார்கள் நான் அங்கு பார்த்தேன் சில்மியாபுரம் என்ற கிராமத்திலே ஆகவே கௌரவ நிதியமைச்சர் அவர்களே இது தொடர்பில் நீங்கள் ஒரு தெளிவான ஒரு கொள்கையை வகுக்க வேண்டும் இவ்வாறு மலிவாக வருகின்ற போது மரக்கறி பொருட்களை வாங்கி அவைகளை களஞ்சியப்படுத்தி பொருட்கள் சில நேரங்களில் 100 ரூபாய் 200 ரூபாவுக்கு போகிறது ஒரு கோவாவினுடைய விலை ஒரு கிலோவினுடைய விலை மரக்கறி சில நேரங்களில் விலை அதிகமாக போகிறது சில நேரங்களில் அதிக விலை குறைகிறது இந்த காலங்களில் ஏனைய நாடுகளை போன்று இவ்வாறு ஒரு விலையிலே பொருட்களை வாங்கி நீங்கள் களஞ்சியப்படுத்தி மக்களுக்கு ஒரு குறிப்பிட்ட விலையிலே ஒரு பொருளாதாரத்திலே இவ்வாறு உணவு அத்தியாவசிய உணவுப் பொருட்களுடைய விலைகள் ஒரு நிலையிலே இருப்பதற்கான சூழ்நிலை உருவாக்க வேண்டும். இன்று வடகிழக்கிலே பட்டதாரிகள் இன்று அவர்களுடைய மௌன போராட்டத்தில் இருந்து கொண்டிருக்கிறார்கள், சத்தியாகிரகத்தில் ஈடுபட்டிருக்கிறார்கள், சில பிரதேசங்களில் உண்ணாவிரதத்தில் இருக்கிறார்கள். எங்களுடைய கௌரவ பாராளும் வடகிழக்கினுடைய உறுப்பினர் எல்லோரும் நாங்கள் அந்த பிரதேசங்களுக்கு சென்றோம். ஆயிரக்கணக்கான இளைஞர்கள், ஏழைகள், வறிய மாணவர்கள் அவர்களுடைய வாழ்க்கையிலே 5 வருடங்கள் பல்கலைக்கழகத்திலே படித்து பட்டத்தை பெற்றுவிட்டு கடந்த 3-4 ஆண்டுகளாக 12ஆம் ஆண்டுக்கு பிறகு இன்னும் அவர்களுக்கு நியமனங்கள் கொடுக்கப்படவில்லை. அந்த பட்டதாரிகள் இன்று தங்களுக்கு வேலை கிடைக்காத காரணத்தினால் வீதியிலே வந்து இன்று உண்ணாவிரதம் இருக்கிறார்கள். படித்த அந்த இளைஞர்கள் இன்று வீதியிலே சந்தியிலே இருந்து கொண்டு இரவு பகலாக வேலென்றும் பாராது, மழையென்றும் பாராது அந்த நகரங்களிலே இருந்து கொண்டு அவர்கள் தங்களுக்கு வேலை தாருங்கள் என்று இன்று ஆர்ப்பாட்டத்தில் ஈடுபட்டு கொண்டிருக்கிறார்கள். அமைதியான ஒரு ஆர்ப்பாட்டத்தில் ஈடுபடுகிறார்கள். கௌரவ சபாநாயகர் அவர்களே, கௌரவ நிதியமைச்சர் அவர்கள், நிதியமைச்சருடைய அதிகாரிகளின் எல்லோரும் இங்கு இருக்கிறீர்கள். நிதியமைச்சனுடைய செயலாளர் டாக்டர் சமரத்துங்க உட்பட எல்லோரும் இங்கு இருக்கிறீர்கள். தயவுசெய்து உங்களுடைய அமைச்சனுடைய கடமை, நீங்கள் இத்துறவில் ஒரு தெளிவான தீர்மானத்தை எடுக்க வேண்டும். ஏனென்றால் இந்த வடகிழக்கிலே இருக்கின்றவர் எந்த தொழிலும் கிடையாது. வடக்கு மாகாணத்திலே சகல தொழிற்சாலைகளும் மூடப்பட்டிருக்கிறது. எங்களுடைய கௌரவ எம்பியர் சொன்னார்கள், கிழக்கு மாகாணத்தில் இருக்கிற ஒரே ஒரு தொழிற்சாலை வாழைச்சேனை பேப்பர் ஃபேக்டரி அப்படியே மூடி எல்லாரையும் வீட்டுக்கு அனுப்பிவிட்டார்கள். ஆகவே மீண்டும் அந்த தொழிற்சாலை இயங்க வேண்டும். அதற்கான வெளிநாட்டு முதலீட்டாளர்களை நீங்கள் கொண்டு வர வேண்டும். எங்கு போக முடியும்? எங்களுடைய இளைஞர்கள் படித்தவர்கள் பட்டத்தை பெற்றுவிட்டு லேபர் வேலையாவது தாங்கள் தான் கேட்கிறார்கள், வேறொன்றும் கேட்கவில்லை. ஏதாவது ஒரு வேலை தாருங்கள். நீங்கள் ஆக குறைந்தது முதலீட்டாளர்களை கொண்டு வந்து தொழிற்சாலைகளை உருவாக்கினால் அங்கு தொழில்களை செய்வார்கள். வெளிநாட்டு முதலீடுகளும் இல்லை, அரசு தொழிலும் இல்லை, தொழில் செய்வதற்கான சூழ்நிலைகளும் இல்லை, அதற்கான கொள்கைகளும் இல்லை. ஆக குறைந்தது அவர்களுக்கு வசதிகளை கொடுத்து சுயதொழிலை பெறுவதற்கான வாய்ப்பு வசதிகளும் இல்லை. தந்தையை இழந்து தாயை இழந்து யுத்தத்திலே பல்வேறுபட்ட துன்பங்களை சுமந்து மிகவும் வறிய நிலையிலே வாடுகின்ற அந்த இளைஞர்களால் என்ன செய்ய முடியும்? ஆகவே கௌரவ தவிசாளர் அவர்களே, கௌரவ முதலமைச்சர் அவர்கள், முதலமைச்சனுடைய உத்தியோகத்தர் எல்லோரும் இங்கு இருக்கிறீர்கள். தயவு செய்து இத்தொடர்பில் நீங்கள் ஒரு தெளிவான தீர்மானத்தை எடுக்க வேண்டும். கிட்டத்தட்ட 3 வாரங்களுக்கு மேலாக வடகிழக்கிலே இந்த எங்களுடைய பட்டதாரிகள் இன்று உண்ணாவிரதத்தில் இருக்கிறார்கள். எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் வியாழேந்திரன் அவர்கள் இங்கு இருக்கிறார்கள். அவர் நாங்கள் எல்லோரும் அந்த அவர்களை சந்தித்தோம் போய் அந்த பட்டதாரிகளை. ஆகவே இது ஒரு பாரதூரமான பிரச்சனை. அவர்கள் மிக அமைதியான முறையிலே அந்த போராட்டத்தை செய்கிறார்கள். அவர்கள் வீதிக்கு வந்து வேறு வேறு வழிகளில் தங்களுடைய போராட்டத்தை வெடிக்குமாக இருந்தால் நிறைய பிரச்சனைகளை எதிர்ந்து கொள்ள வேண்டி வரும். ஆகவே நாங்கள் பாராளுமன்ற உறுப்பினர்கள் அவர் தொடர்பிலே உரிய நடவடிக்கைகளை மேற்கொள்வதில்லை என்று எங்களை நாளாந்தம் குறை சொல்லி கொண்டிருக்கிறார்கள். எங்கள் மீது பழிகளை சுமத்தி கொண்டிருக்கிறார்கள். அது நியாயமானதென்று நாங்கள் கருதுகிறோம். நாங்கள் அதை பிழை என்று சொல்லவில்லை. ஆகவே இந்த கௌரவ பிரதமச்சர்களிடத்திலும் நாங்கள் பேசினோம். அதிமேதக ஜனாதிபதிகளிடத்திலும் கடந்த வாரம் எங்களுடைய கட்சி கூட்டத்தின் போது நாங்கள் பேசினோம். ஆனால் இந்த விதமான ஒரு தீர்வும் இதுவரை கிடைக்கவில்லை. ஆக குறைந்தது உறுதிமொழியாவது இந்த காலத்தில் இந்த நியமனங்களை வழங்குவோம் என்றாவது ஒரு உறுதிமொழியாவது இதுவரையில் அரசாங்கத்தால் பேசப்படவில்லை. ஒரு வார்த்தை கூட இந்த அரசாங்கம் வாய் திறந்து இன்னும் சொல்லவில்லை. நீங்கள் வீட்டுக்கு போங்கள், நாங்கள் அது பற்றி பேசுவோம் என்றால் அது இன்னும் சொல்லவில்லை. ஆகவே அவர்களை வெறுமனே அந்த இளைஞர்கள் படித்தவர்கள் பட்டதாரிகள். ஆகவே கௌரவ தவிசாளர் அவர்களே, ஆகவே இந்த கௌரவ நிதி அமைச்சர் அவர்கள், இந்த அமைச்சு தான் அதுக்கு நிதியை ஒதுக்க வேண்டிய அமைச்சு, இந்த அமைச்சு தான் அந்த கொள்கையை தீர்மானிக்க வேண்டிய அமைச்சு. ஆகவே இந்த அமைச்சின் மீதிலே கலந்து கொண்டு இந்த விடயத்தை சொல்ல நாங்கள் மிகவும் சந்தோஷப்படுகிறோம். ஆகவே கௌரவ நிதி அமைச்சர் அவர்கள், நிதியமைச்சினுடைய அதிகாரிகள் இந்த விடயத்தை கவனத்திலே எடுத்து இந்த குறிப்பாக வடகிழக்கிலே தனியார் தொழிற்சாலைகளை நீங்கள் உருவாக்குவதற்கு முயற்சிகளை எடுங்கள். நாங்கள் உங்களிடத்திலே வந்து வேலை கேட்டு கெஞ்ச மாட்டோம். பல்வேறுபட்ட தொழிற்சி எங்களிடத்திலே நிறைய வளங்கள் இருக்கிறது, இயற்கை வளங்கள் இருக்கிறது. அந்த வளங்களை பயன்படுத்தி பல்வேறுபட்ட தொழிலாளர்களை கொண்டு வந்து வடகிழக்கிலே நீங்கள் தொழிற்சாலைகளை உருவாக்கி தனியார் தொழில்களை உருவாக்க முடியுமாக இருந்தால் எங்களுடைய இளைஞர்களுக்கு நாங்கள் அங்கு தொழில்களை பெற்றுக்கொள்ள முடியும். ஆகவே கௌரவ நிதி அமைச்சர் அவர்கள் இது தொடர்பில் உரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்று கேட்டு விடைபெறுகிறோம். நன்றி.
தேங்க்யூ. கரு நளின் பண்டார ஜெய மகாத்மா.
கரு நியோஜ்ய கதாநாயக துமணி மங்க புத்துபாண்ட ஸ்துதிவந்தேனோ அவஸ்தாவ லபாதீம சம்பந்தம் விசேஷம் சுராபது ஆஜாபன தேர்த்ததே நியோகியாக சா மோட்டரத்த சம்பந்த காரண கீப்பியாக சம்பந்தம் அது கதாகரன் லபிமகன சத்துட்டு வேணும் விசேஷமே சுராபது என கதாகரதி அப்படி வதகாத்மதே தமாய் கதாகரன் தின காரணே மீ சுராபது ஆதாயம் சம்பந்தம் விசேஷம் ஜனவரி அட்டவெண்டி தர ப கலி ஏன்னா தெதாஸ் தாஹத்தர வசரே சுராபது ஆதாயம் அப்படி தன்னவா ருப்பியால் பில்லியன் ஹெட்டகட்டாசன் பிரமாணியாக தமாய் லபில திவுன் ஹபாய் தெதாஸ் பஹலோ வசரே கரு முதல் அமைத்துமாட்ட ஏவகேம யமாத்தியாச நிலதாரின்ட்டு ஏவகேம சுராபது டிபார்ட்மெண்ட் நிலதாரின்ட்டு புலுவாங்குனா மே ருப்பியால் பில்லியன் எக்க ஹெட்டக்க திபிச்சி ஆதாயம் கிசுது பது ஆதாயமாக வினஸ்கரன்னு கிசுது பத்தாக் வடிகரான் நத்துவ ருப்பியால் பில்லியன் எக்கசிய பஹாட்ட வடிகரான் தி மம புதுபோனாமே சங்கியாலேக்கனே தக்காம மம்மே சம்பந்த முதல் அமைத்துமாகினுத் கருணுவசுவா அமாத்தியாச லேகம் துமாகினுத் கருணுவசுவா மேய கிவ்வே அப்படி கிசுது பத்தாக் வடிகரகிற நத்துவ மே பிரமாணே வடிகரே அப்படி ஹரியட்ட பதுட்டிக்க கதுகர் கத்தனி சாகியே காரணம் மங்கேத் பல மேசா விசால் பிரமாணியாக கொஹமது வடுனி பில்லியன் ஹெட்டாக் கொஹமது பில்லியன் எக்கசிய பஹாக் கூனே கீர் காரணம் එතකොට අපිට මතක් වුණා පහுගිය කාලේ විතරම මාධ්‍ය තුලින් කතා වුණු කාරණයක්. මොකද මේ එතනෝල්. ඉස්සර අපිට මතකයි එතනෝල් කන්ටේනර් ගණන් ගේනවා. හැබැයි දැන් කන්ටේනර් ගණන් ගේන්නේ නැත්තේ නෑ. දැනුත් එතනෝල් ගේනවා. හැබැයි වෙනස තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි ඉස්සර එතනෝල් ගෙනාවේ රජයට සත පහක්වත් බදු ගෙවන්නේ නැතු. අපි දන්නවා බොහොම ප්‍රසිද්ධයි මේ එතනෝල් ව්‍යාපාර වල සම්බන්ධ වෙලා හිටියේ කවුද කියන එක පසුගිය කාලේ. ඉතින් රජයට සතපහක්වත් බදු ගෙවන්න නැතුව රට තුලට එතනෝල් ආවා රජයට ආදායම් නැති වුණා. එතකොට 2015 වසරේ ලීටරයක් එහෙම නැත්නම් අරෙක් කාලක් ගෙනාවනම් රට තුලට එතනෝල් හැම දෙයකටම අවශ්‍ය බදු ප්‍රමාණය අය යුතු බදු ප්‍රමාණය රජය අය කරගත්තා. සුරාබද්ද දෙපාර්තමේන්තුව අය කරගත්තා. අමාත්‍යාංශය අය කරගත්තා. ඒ නිසා රවි කරුණාකරතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. 2015 ඒ තිබුණු සුරාබදු ආදායම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන් උනේ නිසි ක්‍රමවේදයකින් මේ බදු ආදායම් එකතු කරගන්න පුළුවන් වෙන සදා. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ මේ එතනෝල් ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා හිටපු අය කවුද කියලා. දැන් නම් අපි දන්න විදිහට ගොඩක් ඒ ව්‍යාපාර වලට සම්බන්ධ වෙච්ච අයගේ ව්‍යාපාර නතර කරලා තියෙනවා. ඉතින් මේව ගැන කතා වෙනවා අඩුයි. පහුගිය ආණ්ඩුව හිටපු ප්‍රබල ඇමතිවරු මේ එතනෝල් ව්‍යාපාර වල හිටියා. මේ අය බදු ගෙවලා නැහැ. ඉතින් මේව තමයි යහපාලනයෙන් අපි කරපු වෙනස්කම්. මේව තමයි යහපාලනයෙන් මේ රට අත්පත් කරගත්තු ජයග්‍රහණ. මේව ගැන නෙමෙයි අද කතා වෙන්නේ. මේව ගැන නෙමෙයි අද කතා වෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා මුදල් අමාත්‍යාංශය විශාල වශයෙන් අද බදු ලිපිගනු විශාල ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා. විශාල පිරිසක් මේ බදු ඍජු බදු ගෙවීමේ තත්ත්වයට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. අපි දන්නවා 80%ක්ම වක්‍ර බදු තමයි අපේ රටේ ජනතාව මත තියලා තියෙන්නේ. ඒ කියන්නේ අහිංසක මිනිස්සුන්ගේ කර මත තමයි අපේ බදු බර තියලා තියෙන්නේ. නැතු ආදායම් ලබන ආදායම් උපයන අය අතර නෙමේ බදු බර තියලා තියෙන. හැබැයි අපේ මුදල් ඇමතුමාට මේ රජයට පුළුවන් වෙලා තියෙනවා මේ සීමාව එන්න එන්න පල්ලහැට ගේන්න. මට ඊ පෙරදා නිලධාරියෙක් කිව්වා සමහර කුඩා නගරවල ෆයිල් 100-200 අලුතෙන් විවෘත කරලා කියලා. සමහර අය වසරකට ආදායම් බද රුපියල් 5000ක් වෙනවා වෙන්න ගෙවන්න වෙන්න පුළුවන්. ඉතාල පොඩි මුදලක් වෙන්න පුළුවන්. නමුත් මේ බදු ක්‍රමය තුලට මේ ව්‍යාපාරිකයන් ඇතුළත් කර ගැනීම මම හිතන්නේ අපි ලබන ජයග්‍රහණයක්. මොකද රටේ පුරවැසියෙක් වුණාම බදු ගෙවන්නෙක් නම් බදු ගෙවිය යුතු කෙනෙක් නම් ඔහු බදු ගෙවිය යුතුයි. මොකද මේ රටේ සමස්ත ජනතාවම මත බරතියන් නැතුව ආදායම් ලබන අයට රටක් විදියට ඉස්සරහට යන්නරන් වක්‍ර බදු ප්‍රමාණය අඩු කරලා පුළුවන් තරම් ඍජු බදු වැඩි වෙන්න ඕන. ඒකයි සාමාන්‍යයෙන් දිනු වෙන රටවල ලක්ෂණය. සාමාන්‍යයෙන් අඩුම ගානේ 120ට තියෙන ප්‍රමාණය 140ට ගෙනල්ලා 40යි 60යි ප්‍රමාණයටවත් ජීෙන්න පුළුවන් වුණොත් මං හිතන්නේ අපිට මේ වසර දෙක තුන ඇතුළත ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි අපි දකින්නේ මේ යහපාල ආණ්ඩුවේ තියෙන සුවිශේෂ ලක්ෂණ. ඒ වගේම අපි දැක්ක පහුගිය ටිකේ මේ කතා වෙන ගැසට් පත්‍රය ගැන අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමත් ඉන්නවා. හැබැයි නඩු දානවා දානවා කියනවා අපිට පේන්නේ නැහැ නඩු දානවා කියලා. අපි අභියෝග කරනවා අපිත් අභියෝග කරනවා මේ හිටපු මුදල් ඇමතුමා මේ නඩු දානවා නම් නඩු දාන්න. අනිත් එක දැන් අද අපේ අනාගත සිහින මුදල් ඇමතුමා කතා කරා අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා. හැබැයි හිටපු මුදල් ඇමතුමා එන්නේ නැහැ මේවා ගැන උත්තර මේ පාර්ලිමේන්තුවේදී කරු පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කරන්න. එහෙම නැත්නම් අහන්න. ඒ නිසා අපි කියන්නේ හිටපු මුදල් ඇමතුමා වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ තුසාර ඉඳුල් මන්ත්‍රීතුමා අපිත් එක්ක තරං කරලා පාර්ලිමේන්තුවට ආපු අපේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකර මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇතුළට ඇවිල්ලා මේ ගැසට් හුටපටේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. එතුමා මේක මොකද්ද උනේ මොකද්ද අපි දන්න විදිහ නම් 2004 චොක්සි ජන ඇමතිතුමා තමයි මුදල් ඇමතිතුමා හිටියේ. එතුමා ළඟට එනකම් මේ ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වෙලා තිබුණා. හරියට මේ ගැසට් පත්‍ර මුද්‍රණය වෙලා තිබුණා. හැබැයි එතනින් පස්සේ මේක කිසිම පිළිවෙලකට වෙලා නැහැ. මේ අවුල් ජාලයක් අවුල් ජංජාලයක් වෙලා තිබුණේ මහ බැංකුවත් එහෙමයි මුදල් අමාත්‍යාංශයත් එහෙමයි. මේක අවුරුදු 10ක් තනිකර උගුලක් වෙලා තිබුණේ. රටට බරක් වෙච්ච තරම් තනිකරම අපි දැක්කා සමහර වාර්තා ලෝකෙට අපේ රටේ දියුණුව පෙන්වන්න එහෙම නැත්නම් අපේ රුපියල ගරා වැටීම බලෙන් අල්ලගෙන ඉන්න හදපු බොරු රිපෝට් තමයි මුදල් අමාත්‍යාංශයේ අවුරුදු 10ක් සිද්ධ වුණේ. අපේ රටේ ණය ගන්න ඕන නම් ජාත්‍යන්තර මූලාධාර මුදලට එන්න පුළුවන් වෙනත් ආයතන නම් පෙන්වන්න පුළුවන් තරම පෙන්වෙ බොරු වාර්තා. ඉතින් එහෙම තැනක් තමයි අවුරුදු 10කට පස්සේ වර්තමාන මුදල් ඇමතුමාට පස්සේ මේක පිළිවෙලට හදාගෙන නැද්ද මේ වගේ වැරදි නිවැරදි වෙමින් යන්නේ. අවුරුදු 10ක් මෙහෙම තමයි ගැසට් ගහලා තියෙන්නේ බලනකොට. ඒ නිසා අපි පුළුවන් නම් කියනවා මේ තව දවස් දෙකක් තුනක් තියෙනවා හෙට අනිද්දවත් ඇවිල්ලා හිට මුදල් ඇමති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ පාර්ලිමේන්තුවේදී මේ ගැන එතුමාගේ මතය දක්වන්න අදහස දක්වන්න ප්‍රශ්න කරන්න තියෙනවා නම් මුදල් ඇමතිතුමාගෙන් රවි කරුණා මැතිතුමාන් ප්‍රශ්න කරන්න. එහෙම නැතුව තැන් තැන් වල ගිහිල්ලා නඩු දානවා එහෙම නැත්නම් අධිකරණයට යනවා කිය කියා කියන්නේ නැතුව එහෙම නැත්නම් එතුමා අධිකරණයට යන්නේ නැතුව නාට පස්සේ වෙනකොට තෝල්කෝ අධිකරණයට යවනවා කිය කියා කියන්නේ නැතුව පැහැදිලි චිත්‍රය මේ පාර්ලිමේන්තු ගරු පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න කියලා අපි තාම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැතුව බොරුවට ජනතාව රවට්ටන්න මාධ්‍ය ඉස්සරහට ගිහලා මයික් එකක් දෙකක් තියාගෙන පිටියකට හේතු වෙලා එහෙම නැත්නම් පන්සලකට මුවා වෙලා මාධ්‍ය සාකච්ඡා තියන්න නැතුව මේ ගරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා අදහස් දක්වන්න කියන එක තමයි අපේ මතය. ඒ නිසා පුළුවන් තරම් බොරුවෙන් මේ රට පාලනය කරපු අය තවදුරටත් උත්සාහ කරනවා බොරුවෙන් ජනතාව මුලා කරන්න. 2016 වසරේ අපි මේ ඉන්නේ. 2016 වසරේ අපේ රටේ ණය බර රුපියල් බිලියන 1880කට අසන ප්‍රමාණයක්. මේක 2019 වෙනකොට දෙගුණයකින් තව වැඩි වෙනවා. රුපියල් බිලියන 3880ට වැඩි වෙනවා. මේ මෙහෙම රටක් තමයි අපි අද පාලනය කරන්නේ. මෙහෙම රටක මේ රටේ මුදල් කළමනාකරණය කරන්න මේ මුදල් ඇමතිතුමා ඇතුළු මේ ආණ්ඩුවට පුළුවන් වුණා මිසක් වෙන ආණ්ඩුවක් තිබුණා නම් මෙලහට අපි හතර ගාති දාලා වැටිලා අපිට සම්බාධක පැනවිලා අපේ ආර්ථිකය කඩා වැටිලා පඩි ගෙවා ගන්න බැරුව ඉන්ධන ටික ගෙන්න ගන්න බැරුව අපේ රට අකර්මණ්‍ය වෙලා එහෙම රටක් තමයි අපි මේ බොහොම පරිස්සමෙන් කළමනාකරණය කරගෙන ආර්ථික සංවර්ධනයත් අරගෙන සංවර්ධනයේ දිශාවට රට යොමු කරමින් යන්නේ. අපි අද පුහු අසාර්ථක ව්‍යාපෘති කරන්නේ නැහැ. අපි දැක්කා පහුගිය රාජපක්ෂ පාලන යුගයේදී කරපු ව්‍යාපෘති වලින් භාගයට භාගයක් රටට වැඩදායි ව්‍යාපෘති නෙමෙයි රටට බරක් වෙච්ච ව්‍යාපෘති. රටට අවශ්‍ය ප්‍රමුඛතාවයක් අනුව වැඩ කරේ නැහැ. තමන්ගේ ගම දියුණු කරන්න එහෙම නැත්නම් තමන්ගේ බලකොටුව තර කරගන්න තමන්ගේ පවුල ශක්තිමත් කරන්න හදපු ව්‍යාපෘති මිසක් රටට වැඩදායක ප්‍රමුඛතා ව්‍යාපෘති සිද්ධ වුණා නම් සිද්ධ වෙන්නේ බොහොම අල්පයක් විතරයි. අනේක ඇත්ත தත්ත්වය. ඒ නිසා ඒ වෙච්චිවත් අසාර්ථක ව්‍යාපෘති. දැන් හොඳ උදාහරණයක් ගන්න නොරොච්චෝ විදුලි බලාගාරය. ඒක රටට අවශ්‍ය ප්‍රමුඛතා ව්‍යාපෘතියක්. හැබැයි ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ඒකේ තියෙන තාක්ෂණික දෝෂ අදටත් අපිට කර්මයක් බවට පත් වෙලා තියෙනවා. අර හදිසියකට විදුලි බිඳ වැටීමක් වුණාම විදුලි බලාගාරයේ නවතින්නේ යන්ත්‍ර සූත්‍ර ටිකක් කඩාගෙන බිඳගෙන. මොකද ඒකට අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද මේ ව්‍යාපෘතිය ඉදිකරපියේදී භාවිත කරලා නැහැ. අර කිලෝමීටර පැයට කිලෝමීටර 200ක් විතර යන වාහනයක් එකපාරටම බ්‍රේක් කරොත් මොකද වෙන්නේ? ඒ වාහනේ තියෙන යන්ත්‍ර සූත්‍ර කැඩලා යනවා වගේ තමයි මේ නොරොච්චෝලේ බලාගාරයත්. ඉතින් ඒ වගේ අසාර්ථක වැඩ කරපු ආණ්ඩුවක් දැන් ආයේ බලේ ඉල්ලනවා මේ රට හදන්න පුළුවන් මේ හාදේ ඉන්න විතරයි කියලා. ඉතින් මේක බුද්ධිමත් ජනතාවට නම් විහිළුවක්. අපි කියන්නේ අපිට අවුරුදු 5ක් තියෙනවා. මේ අවුරුදු 5 ආණ්ඩුව කරන දේ පොඩ්ඩක් පැත්ත කරලා බලාගෙන ඉඳලා සාධාරණ විවේචන තියෙනවනම් අන්න ඒව ටික කරන්න. නැතුව මේ ආණ්ඩුව පෙරලනවා, මිනිස්සු පාරට බස්සනවා, එහෙම නැත්නම් කුමන්ත්‍රණය කරනවා කියන එක නෙමෙයි වෙන්න ඕනේ. අපි රළවික්‍රමසිංහ මැතිතුමා අපි විපක්ෂේ හිටියා. අපි කවදාවත් අනවශ්‍ය වෙලාවේ ආණ්ඩුව පෙරලනවා කිව්වේ නැහැ. එතුමා 2013 ගිහුවා 15 පෙරලනවා කියලා. ඒ වගේම වැඩේ කරා. ඒ නිසා ඔබතුමාලගෙත් අපි ඉල්ලා සිටිනවා මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ යහපාලන ආණ්ඩුව යන දිශාව දිහා බලාගෙන ඉඳලා මේකට උදව් කරන්න. 2020 පුළුවන් නම් පෙරලන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. ජනතාවත් එක්ක එකතු වෙලා 2020 පෙරලනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අද රට ජාත්‍යන්තරයේ ඉදිරියේදී අපි ඔසවලා තියලා තියෙනවා. අද ඉන්නේ ගරු ජනාධිපතිතුමා මැලේසියානු සංචාරක නිරත වෙලා, ඉන්දුනීසියානු සංචාරක නිරත වෙලා. අද අපේ රටට විශාල වටිනාකමක් ලැබිලා තියෙනවා. තව සතියකින් දෙකකින් ජනාධිපතිතුමා එනවා රුසියාවට. අගමැතිතුමා ගිය සතියේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ආවා. කලින් ස්විස්ලන්තෙට ගිහිල්ලා ආවා. නවසීලන්තෙට ගියා. ජපානයට ගියා. ඒ විදිහට අද රට ජාත්‍යන්තර ඉදිරියේ විශාල පිළිගැනීමට පත්වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. අපිට එහෙම පිළිගැනීමක් තිබුණ නෑ පහුගිය කාලේ. අපි විශාල අවදානම ගිහිටි අද කවුරුත් කතා වෙන්නේ නෑ විදුලි පුටුව ගැන. ඒ තත්ත්වයක් තිබුණා හැම රටේ. ඒ තත්ත්වයෙන් අපි මුදව ගත්තා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකම ශක්තිමත් ආණ්ඩුව තමයි මේ යහපාලන ආණ්ඩුව. මේක ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගමින් ආපු හොඳ ගැමියෙක් විදියට ආපු දේශපාලන නායකයෙක්. අර අගමැතිතුමා මට විනාඩියක් දෙන්න. අගමැතිතුමා ඒ වගේම හොඳ පළපුරුද්දක් තියෙන, කලපුරුද්දක් තියෙන, දක්ෂ කළමනාකරුවෙක් විදියට, දක්ෂ ආර්ථිකයක් මෙහෙවන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේ දෙන්න එකතු වෙලා මේ ආණ්ඩුව තුලින් මේ රට සංවර්ධන දිශාවට ගෙනිච්ච නැත්නම් ආයෙ කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ජනතාවට මේ අවුරුදු පහ ඇතුළත මේ රට දියුණුවට පත් වෙනවා. අපේ මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අමාරු මුදල් අමාත්‍යාංශය. මේ ණය බරක් බවට පත් වෙලා තියෙන මුදල් අමාත්‍යාංශය ඉතාම සාර්ථක කරගෙන යාම සම්බන්ධව ස්තුතිවන්ත වෙමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම සම්බන්ධව.
ගරු බන්දුල ගුණවද මැතිතුමා,
ගරු
මේ ඔබතුමාගේ කතාව ආරම්භ කරන්න ප්‍රථමයෙන් ගරු එඩ්වර්ඩ් ගුණසේකර මැතිතුමා මුලසුන ගන්න.
ගරු බඳුර මන්ත්‍රීතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මෙම බදු වෙනස්කම් පිළිබඳ නිෂ්පාදන බදු පිළිබඳ ගැසට් නිවේදන දෙකක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැති මේ කෙටි වේලාව තුළ. අද වන විට අපේ රටේ පසුගිය කාල පරිච්ඡේදය තුළදී තිබුණ තත්ත්වය වෙනස් වෙලා රටේ සමස්ත මිල මට්ටම ඉහළ යාමේ වේගය දක්වන දර්ශකය 6.8 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒට ප්‍රධාන හේතු තුනක් බලපාලා තියෙනවා. පළවෙනි හේතුව තමයි දිනපතාම රුපියලේ අගය කඩාවැටිලා මේ වන විට ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 154 දක්වා ගමන් කරලා තියෙනවා. 2001 ඩොලරයකට ගෙව්වේ 101යි. 2005 ගෙව්වේ 101යි. 2014 131යි. දස අවුරුදු මහින්ද රාජපක්ෂ කාලය තුළ යුද්ධය තිබුණා. ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබුණා. ලෝක ආහාර අර්බුදය තිබුණා. ලෝක මූල්‍ය අර්බුදය තිබුණා. රටේ ණය අර්බුදය තිබුණා. ඒ යටතේ අවුරුදු 10ක කාලය තුළ ඩොලරයකට ගෙවිය යුතු මුදල සාමාන්‍යයෙන් වර්ෂයකට වැඩි වෙලා තියෙන්නේ රුපියල් 3යි. එකසිය තිස්සකට ගත්ත ඩොලරේ එකසිය පනස් හතර වෙනකොට මේ අවුරුදු දෙකට වැඩි වෙලා තියෙනවා රුපියල් 22ක්. එක අවුරුද්දකට රුපියල් 11ක් සාමාන්‍යයෙන් වැඩිපුර ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා රටින් ආනයනය කරනු ලබන පරිප්පු වේවා, කඩලවැනි, සීනි, පරිභෝජන භාණ්ඩ සියල්ලගේම මිල ඉහළ යනවා. පෝර රසායනික ද්‍රව්‍ය, ඛනිජ තෙල් වැනි අන්තර්භාණ්ඩවල මිල ඉහළ යනවා. යන්ත්‍ර සූත්‍ර උපකරණ මෝටර් වාහන වැනි ප්‍රාග්ධන භාණ්ඩවල මිල ඉහළ යනවා. ආනයන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඒක කාටත් දේශපාලන කතා පවත්වල නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. රුපියල කඩා වැටෙනකොට බඩු මිල වැඩි වෙනවා. දෙක, පොලි අනුපාතයේ කරටි කඩල යන විදිහට ඉහළ යනවා. මහදවල් මහ බැංකුවේ ඇතු වෙච්ච මහා මුදල් මංකොල්ලෙන් පස්සේ බරපතල ලෙසම ප්‍රතිවිපාකය තුනේ පොලියට. පොලි අනුපාතයේ තිබුණේ සිංගල් ඩිජිට් ඉන්ට්‍රස්ට් රේට් එකක්. ණය පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක්. ඒක නිසා එදා ජාතියේ මහා පාන්ටම ලංකා බැංකුවෙන් ණයක් ගන්නකොට 8.5ට 9ට අපනයන කරුවෙකුට, සුළු කර්මාන්ත කරුවෙකුට, ආනයන කරුවෙකුට, ව්‍යාපාරිකයෙකුට ණය ගන්න පුළුවන් වුණා. 9.95. ලංකා බැංකුව අද කොටස් වෙළඳ පොලේ ණයකර නිකුත් කළා. මහජනයගෙන් ණයට ඉල්ලනවා 13.25ට ලංකා බැංකුව. එදා මිනිස්සු ගිහිල්ලා ලංකා බැංකුවෙන් 9.5ට ණය ඉල්ලුවා. අද ලංකා බැංකුව මිනිස්සුන්ගෙන් ඉල්ලනවා 13.25ට. ඔබතුමා මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය රූපවාහිනී නරඹනවා නම් මේ දිනවල ස්ථාවර තැන්පත්වලට 17% පොලිය ගෙවන බව රූපවාහිනී තිරේ බලා ඉන්නකොට වාණිජ බැංකුව කියනවා. ස්ථාවර තැන්පතුවට රුපියල් 17ක් පොලිය ගෙවනවා නම් 17% ණය දෙන්නේ කීයටද? 20%, 22%, 25%. ණය පොලිය වැඩි වෙනකොට සෑම ව්‍යාපාරිකයෙක්ම ODI එකක් තියෙනවා, කෙටි කාලීන ණයක් තියෙනවා, දිගු කාලීන ණයක් තියෙනවා. කෘෂිකර්මයේ යෙදෙන ගොවියෙක් ගත්තත්, කර්මාන්ත කරුවෙක් ගත්තත්, ව්‍යාපාරිකයෙක් ගත්තත් සියලු දෙනා ණයට තමයි දුවන්නේ. එතකොට මේ ණය පොලිය වැඩිවීමේ වියදම අද දරාගන්න බැරි වෙනවා. මේ ණය පොලිය වැඩිවීමේ වියදම භාණ්ඩවල මිලට එකතු වෙනවා, භාණ්ඩ මිල වැඩි වෙනවා. 3, අසාමාන්‍ය බදු. මේ බදු අය කිරීම ලොතරැයි වලටත් බදු අය කරනවා, සමුපකාරයටත් බදු අය කරනවා, සතොසටත් බදු අය කරනවා. ලංකා ඉතිහාසයේ කිසිම දවසක ගරු සභාපතිතුමනි, ඔබතුමත් දීර්ඝ කාලයක් මේ සම්පකාර ව්‍යාපාරයත් එක්ක හිටියා. ගම්පා දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ සම්පකාර ව්‍යාපාරයේ පොදු ජනයාගේ ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ කවදාක්වත් බදු පැනෙව්වේ නැහැ. අපි මම වෙළඳ ඇමති වශයෙන් ණය කපලා බදු අයින් කරලා කෝප් සිටි 1200ක් හදලා, මිනි කෝප් සිටි 2400ක් හදලා සම්පකාර ව්‍යාපාරයේ නිෂ්පාදන සමිතිවලට දුණගා තමුන්නාසලාගේ ප්‍රදේශයේ තියෙන සමිතිවල නිෂ්පාදනය වැඩි කරලා බදු සාහන දුන්නා. මේ අය වැයෙන් තමයි පළවෙනි වතාවට සම්පකාර ව්‍යාපාරයේ බද්දට යටත් කළා. මේ සතොස අපි හදපු එක, සතොස විනාශ කළේ කවුද කියලා දන්නවා? මමයි සතොස හැදුවේ. සතොස 20යි මම බාර ගන්නකොට තිබුණේ. සතොස 200ක් හැදුවා. ඒ සතොස බද්දට යටත් කළා. ඊළඟට ලොතරැයියට රුපියල් 5ක බද්දක් අය කළා. මේ බදු එකතු වෙනවා. ප්‍රධාන හේතු 3, මේ අසාමාන්‍ය ලෙස දිගින් දිගටම රුපියල කඩා වැටීමක්, පොලි අනුපාතිකය කරටි කඩල යන ලෙස ඉහළට යාමත්, භාණ්ඩා සේවා මත පනවන බදු ප්‍රමාණය විශාල ලෙස වැඩිවීමත් නිසා දැන් මිල මට්ටම වේගයෙන් ඉහළ නගින්න පටන් අරන් තියෙනවා. අද කුස්සියේ ප්‍රශ්නය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සීනිවලට වුණ වැඩේ මුදල් අමාත්‍යතුමා මේ ජීවන වියදම් කමිටුවක් තියෙනවා. එතුමා විශ්වාස කරනවා ජීවන වියදම් කමිටුවේ අනිත් නීති රීති මොනවත් නැතුව ජීවන වියදම් කමිටුව තීන්දුවක් ගත්තාම ඒ මිල උපරිම සිල්ලර මිල ලෙස නියම කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. පාරිභෝගික ආරක්ෂණ පනතක් තියෙනවා. ඒ පනතට අනුව මුදල් ඇමති නෙමෙයි වෙළඳ අමාත්‍යවරයා විසින් පාරිභෝගික ආරක්ෂණ පනත අනුව තමයි උපරිම සිල්ලර මිල නියම කරන්න ඕනේ. මේ නියම කරන ක්‍රමවේදය මේ පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙන නීතියට පටහැනිව කරන නිසා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ ජනතාවට බොරු මේ උපරිම මිල නියම කිරීමෙන් සහනයක් නොලැබෙන බවට ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා. ශේෂ්ඨාධිකරණයේ නඩුව විභාග කරනවා. මම උදාහරණයක් ලෙස කියන්නම්, මොනතරම් විකාර රූපී ලෙස බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවාද කියලා. සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක්. සීනි වලට තිබුණා කිලෝකට රුපියල් 30ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. මුදල් ඇමතිවරයා 2016 ජූලි මාසේ 14 වෙනිදා උපරිම මිලක් නියම කළා. සීනි කිලෝක් රුපියල් 95යි,
ජූලි මාසේ 18 වෙනිදා බද්ද අඩුකලා 725ට රුපියල් 30 සීනි බද්ද 725ට එකවර අඩු කරා 725යි සීනි කිලෝවක් ආනයනය කරනකොට මේකෙන් එක සීනි කිලෝකට රුපියල් 29.75 ගානේ ලංකාවේ සීනි ආනයනය කරලා තිබුණ ව්‍යාපාරිකයන්ට ඉතරක් වෙච්ච පාඩුව රුපියල් මිලියන 2000යි බිලියන 2යි මේ ව්‍යාපාරික අංශ ජනාධිපතිතුමාට මුදල් ලැබෙත්තුමාට අගමැතිතුමාට සියලු දෙනාට කිව්වා අපිව මේ ව්‍යාපාර ලෝකෙන් විසි වෙනවා ඇයි රුපියල් 30ක් ගෙනහන්න බදු ගෙවලා ස්ට්‍රොක් කරලා තියෙන සීනි තොගේ එකපාරට 25යි කිව්වට පස්සේ කොහමද මේ ඒ ව්‍යාපාරය ගෙනියන්නේ බිලියන 2ක් ඒ ව්‍යාපාරිකයන්ට මේ පාඩු වුණා ඒ අතර සීනි ගේන ඒවත් එක්ක හෙරොයින් එනවා කියලා මේ සීනි ගේන ව්‍යාපාරිකයෝ ඉතාම කීර්තිමත් ව්‍යාපාරිකයෝ වාසුදේවන් කියන්නේ සුප්‍රසිද්ධ සීනි ව්‍යාපාරිකයෙක් මාස 8යි හිරගෙදර මොකද හෙරොයින් ඒ සීනි තොගේ එක්ක තිබුණා කියලා මේ හෙරොයින් ප්‍රශ්නේ කියලා කන්ටේනර් ඔක්කොම නතර කරගෙන එකින් එක පරීක්ෂා කළා අදත් කොළඹ වරායේ තියෙනවා සීනි නිදාස් කරේ නැති කන්ටේනර් 1400ක් ඒ 1400 ඩෙමරේජ් ගවන්න වෙලා පමාගාස්තු පමාගාස්තු නිදාස් කරන්න කියලා මුදල් ඇමෙත්තුමාට කියනවා පමාගාස්තු නිදාස් කරන්න කියලා වරාය ඇමෙත්තුමාට කියනවා කවුරුවත් නැහැ වරායේ හිර වෙලා තියෙනවා ඒ ටික ඊට පස්සේ මුදල් ඇමෙත්තුමා මේ වෙනකොට 725ට ගෙන්නන්න දීපු මේ සීනි වලට අලුතෙන් බද්ද පනවලා තියෙනවා කිලෝකට රුපියල් 13යි. දැන් අද කඩේ ගිහිල්ලා බැලුවාම රුපියල් 106යි සුදු සීනි කිලෝවක්. දැන් බද්ද රුපියල් 13යි සුදු සීනි කිලෝවක් 106යි මිල පාලනේ අයින් කළා. උපරිම මිලක් නැහැ. භාණ්ඩ වර්ග දෙකක ගැසට් නිවේදනයක් නැතුව හොර රාසේ උපරිම මිල අයින් කරලා තියෙනවා. කුකුල් මස් සහ සීනි වල උපරිම මිල කටවචනෙන් අයින් කළා. ගැසට් නිවේදනයක් නැහැ. ඉතින් කොහොමද නීතියක් රීතියක් නැතුව අපි මුදල් ඇමෙත්තුමා එක්ක කියන්නේ මේ අනිත් අයට බන කිය කිය අවඥාසහගත කතා කියන්නේ නැතුව රටේ පවතින නීතියට අනුව ඒක කරන්න. නීතියට අනුව දැන් මොකක් හරි දෙයක් කරනකොට ඒ නිලධාරීන්ට ඒ ක්‍රියාව කරන්න නීතිමය බලයක් තියෙන්න ඕනේ. දැන් සීනි පිළිබඳ විශාල අර්බුදයක් ඇති වෙලා පොල් ගෙඩියක් රුපියල් 80ක් වෙනකොට සීනි කිලෝවක් 106ක් වෙනකොට හල් කිලෝවක් රුපියල් 100ක් දීලා ගන්න වෙනකොට තමුන්නාසලට තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. අනිත් සියලුම දේවල් වල මිල වැඩි. අපිට කතන්දර කියන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් මෙතන බේරලා යන්නේ. මේ ප්‍රශ්න සඳහා මැදිහත් වෙන්නේ නැති වෙච්චාම විශාල බොරු ප්‍රමාණයක්. අපි කිව්වට මේ චේතනාමය වශයෙන් මහින්ද රාජපක්ෂ රටක් කඩන්න නැතුව රටක් බෙදන්න නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිස්සුන්ට අභේදානේ ලබා දීලා ත්‍රස්තවාදයේ නිමකලේ නැත්තම් මේ කියන සුරංගනා කතා එකක්වත් කියන්න හම්බු වෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ කැමැති වුණත් අකමැති වුණත් මේ රටේ කර්මාන්තයක් හරි ව්‍යාපාරයක් හරි හෝටලයක් හරි එපාමන්ට්ස් හරි පාරවල් හරි පාලම් හරි ඇලිකට් හරි වේලි හරි මොනවා හරි හැදෙන්නේ ත්‍රස්තවාදයේ නිමුණාට පස්සේ 2009න් පස්සේ. ඒ යුගය ඇති කරලා අර මහා අභියෝග තිබුණා. දැන් යුද්ධේ නැහැ. මේ කාලය තුළ කනිජ තෙල් පිළිබඳ අර්බුදයක් නැහැ. ලෝක ආහාර අර්බුදයක් නැහැ. ආහාර මිල ඉතා විශාල ලෙස අඩු වුණා මුළු ලෝකෙම. ඊළඟට ණය අර්බුදය වැඩියම තිබුණේ මේ 2001, 2002, 2003, 2004. මම කැමති මේ ණය පිළිබඳ ගරු අග්‍රාමාත්‍යතුමා 2002 ජූලි 4 වෙනිදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කියපු කතාව. අනු ලබාගත් ණය වාරිකා ඒවායේ පොලිය ගෙවීමට මේ වසරේදී පමණක් රුපියල් කෝටි 32,700ක මුදලක් වැය කළ යුතුය. නමුත් රටේ ආදායම කෝටි 27,800කට සීමා වෙනවා. ගත් ණය ගෙවා දමන්නවත් රටේ ආදායම ප්‍රමාණවත් නැහැ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රධාන තත්වයන් තුනක් අද ආර්ථික ක්ෂේත්‍රය තුල දකින්න තියෙනවා. දලදේශීය නිෂ්පාදනයට වඩා රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම පළමු තත්වයයි. දෙවන විශේෂ තත්වයේ රජයේ ආදායමට වඩා ලබාගත හැකි ණයවල පොලිය වැඩි වී තිබීමයි. තුන් මේ සිද්ධීන් දෙකම එකම අවස්ථාවක ඇතිවන තෙවන සුවිශේෂ තත්වයයි. එතකොට ගරු අග්‍රාමාත්‍යතුමා ජාතිය අමතලා කියනවා ලංකා ඉතිහාසයේ තියෙන ලොකුම ණය ප්‍රශ්නේ තියෙන්නේ ඒ යුගයේ එතුම අග්‍රාමාත්‍ය ධූරයේ දරන කාලේ කියලා. මේක ඇත්ත. ඒක තමයි එතුම රටට කිව්වේ. 2003-04 මේ කාලේ තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මේ ණය බර අපි පැටවුවේ මහින්ද රාජපක්ෂට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි එහෙම තිබුණ ණය බර ජාතිය නිෂ්පාදනයෙන් 70% දක්වා අඩු කළේ. මෙයයි පරම සත්‍යය. එතකොට මට ඉලක්කම් වශයෙන් කිව්වොත් මේ බොරුව හැමදාම කියන නිසා
තව විනාඩි දෙකක් තිබෙනවා.
ආ ඒක තමයි ප්‍රශ්නේ. මේ නොපියවූ මුළු ණය ප්‍රමාණය බිලියන 2.2 තිබුණේ 2005. 2014 මිලියන 7391 බිලියන. අවුරුදු 10දී ණය වැඩිවීම බිලියන 5169යි. දශකයේ සාමාන්‍ය වර්ෂයකට අපේ රට ලබාගත් මුළු ණය බර මහින්ද රාජපක්ෂ යුගයේදී වැඩි වෙලා තියෙන්නේ 517කින්. 2014දී ණය තොගේ 7391යි 2016 9402යි. අවුරුදු දෙකට මුදල් ඇමතිවරයා රවි කණ්ඩායක අරන්තියේ ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 2011කින්. දරුවෙකුට හරි තේරෙනවා අවුරුදු 10ක් තුලදී මහින්ද රාජපක්ෂ 5169යි ණය අරන් තියෙන්නේ. අවුරුදු දෙකක් තුලදී මේක වැඩි කරලා තියෙනවා 2011කින්. එක අවුරුද්දකට 10%කට වැඩිය ණය වැඩි කරලා තියෙන්නේ කවුද? මේ අපිද? තෙල් මිලෙන් ඉතරක් ඉතුරු වෙච්ච සල්ලි තියෙනවා බිලියන 4ක් ඇමරිකානු ඩොලර්. අද සංචිතේ අඩු වෙලා රුපියල කඩා වැටිලා මේ තියෙන තත්ත්වයේ පිළිබඳ වෙලා නැති නිසා මම වීක්ලි ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් මේ සෙන්ට්‍රල් බැංක් ඔෆ් සිලෝන් ලංකා මහා බැංකුවේ මේ සතියේ ආර්ථික විග්‍රහය හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරන ලෙස ඉල්ලා සිටින අතර මම තව එක කරුණක් පැහැදිලි කරනවා. අපි ඉල්ලලා තියෙනවා විවාදයක් අරමුණක් තිබුණා මේ බහඩනාගාර බැඳුම් කර සිද්ධියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පටලවන්න. පෙබරවාරි 27 ඉතාම පැහැදිලි ලෙස අද මුදල් ඇමතිතුමා කිව්වා මේ බැඳුම් කර ගණදෙනුවට මහින්ද රාජපක්ෂගේ සම්බන්ධයක් නැහැ කියලා. මම එතුමාට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් එතුමාලා චිත්‍රයක් මවන්න හැදුවා මේ කොමිසම ආපුවාම එවකට මුදල් ඇමතිගේ ගැසට් නිවේදනයක් අනුව බිලියන 10ක බැඳුම් කර නිකුත්වා සිදු කරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් සාක්ෂි දෙමින් කියයි. මේකට මේ මහින්ද රාජපක්ෂ නම පටලවන්න තමයි හැදුවේ. එතකොට කිව්වා කොමිසමේ බැඳුම් කර ගැසට් පත්‍රයේ හිටපු ජනාධිපතිගේ නම සඳහන් කිරීම වරදක්. සෝදුපස් අංශයෙන් වරද පෙන්වා දුන්නා. ඒ නිවැරදි කිරීමට උපදෙස් ලැබුණේ නැහැ. වැඩ බලන මුද්‍රණාලයේදීපති ගංගානි ලියනගේ මහත්මිය සාක්ෂි දුන්නා. ඊළඟට කිව්වා බැඳුම් කර ගැසට් නිවේදනයේ මහින්දගේ සම්බන්ධයක් නැහැ. රජයේ වැඩ බලන මුද්‍රණාලයේදීපතිගේ සාක්ෂියෙන් හෙළිවේ. බැඳුම් කරේ ගැසට් කරන්න ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයත් මුද්‍රණාලයත් නීතියට පිටින් ගිහින් ඊළඟට කියනවා හිටපු ජනාධිපතිගේ නියෝගයක් ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කළ බවට මහා බැංකුව මගෙන් ලිඛිත ඉල්ලීමක් කළා. ඒ කියන්නේ හිටපු ජනාධිපතිගේ නමින් නිකුත් කරන්න කියලා ලිඛිතව ඉල්ලලා තමයි මේ ගැසට් පත්‍රය ගහලා තියෙන්නේ. ඒ නිසා අද ඒ පමණක් නෙමෙයි ගරු සභාපතිතුමනි, මම තව එකම එක කරුණක් සඳහන් කරන්න කැමතියි. අද විදේශ ආධාර ප්‍රධාන වැරදි ලෙස යොදාගෙන තිබෙනවා. මම සභාගත කරනවා මම විසින් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කොයික ආයතනයට ගිහිල්ලා මේ රටේ දරුවෝ වෙනුවෙන් තාක්ෂණික විද්‍යාගාරයක් ලබාගෙන 2015 අයවැය ලේඛනයේ වාර්ෂික අයවැය ලේඛනයේ ඒ සඳහා මුදල් වෙන් කරලා විදේශ ප්‍රදානයක් ගත්තා. ඇමරිකානු ඩොලර් බිලියන 13ක මිලියන ලක්ෂ 1100 මිලියන 1190 ගණක. මේ යෝජනා ක්‍රමයේ පිළිබඳ සම්පූර්ණ විස්තරය කොරියන් තානාපති කාර්යාලයේ එවපු ලිපි, ඊළඟට මේ කොයික ආයතනයේ එවපු ලිපි, විදේශ සම්පත් අමාත්‍යාංශයේ ලිපි, ඒ වගේම ඒ ව්‍යාපෘතිය සඳහා හෝමගම දැනුම් කේන්ද්‍රීය නගරයේ හදපු ස්ථාන යනාදී ඇතුල් කළා. මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේක කුලියපිටියට ගෙන යාමෙන් මේ රටේ ජාතික සම්පත් අවභාවිතයක් වෙනවා. මොකද මේ සඳහා ඉංජිනේරු තාක්ෂණයේ ජෛව පද්ධති තාක්ෂණයේ උගන්වන්න අවශ්‍ය කතිකාචාර්යවරු මහාචාර්යවරු ගෙනියන්න හම්බු වෙන්නේ නැහැ කුලියපිටියට. ඒක මේ කොළඹ අවට සංකේන්දරයේ කොළොත් පමණයි සම්පත් හොයාගන්න පුළුවන්. ඒ නිසා මම ඉතාම ඕනෑකමින් මේ කොරියන් ජනරජයේ ඉල්ලා සිටිනවා මේ හදපු ව්‍යාපෘතිය මේ දීපු ප්‍රදානය රටටයි කොරියන් ජනතාව රටේ ජනතාවට දීපු එකක්. මේක අවභාවිතයට ඉඩ දෙන්න එපා කියලා ඒ සඳහා අවශ්‍ය සියලු ලේඛන ටික මං හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරනවා කොරියන් ජනරජය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව සමග අසම් කරපු ටික.
අවසන් කරන්න දැන් බොහොම ස්තුතියි ගරුන් චාර්ල්ස් නිර්මල නාද මන්ත්‍රීතුමා.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே. நிதியமைச்சனுடைய இறக்குமதி ஏற்றுமதி தொடர்பான வரிகள் சட்டமூலமாக்குவதற்கு இன்று நிதியமைச்சர் பாராளுமன்றத்தில் சமர்ப்பித்திருக்கின்றார். அந்த நிதியமைச்சர் தொடர்பான ஓரிரு விடயங்களை கூறுவதற்கு சந்தர்ப்பம் அளித்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கிறேன். இன்று இந்த நாட்டினுடைய வரிகள் அதிகரித்த வண்ணமே செல்கிறது. ஆனால் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை ஒரு திட்டமிட்டு சரியான முறையில் வழிநடத்தக்கூடிய நிதியமைச்சு அந்த விடயங்களை விடுத்து வரிகளை அதிகரித்து அதன் மூலம் தங்களுடைய அரசாங்கத்தினுடைய சுமையை குறைக்கிறதுக்கு எதிர்பார்க்கின்றது. உண்மையில் நிதியமைச்சு சரியான முறையில் செயற்படவில்லை என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதற்கு உதாரணமாக இன்று நாட்டில் எங்களுடைய மக்களுக்கு பிரதான உணவு அரிசி. அந்த அரிசி இன்று இலங்கையில் தட்டுப்பாடாக இருக்கிறது. தட்டுப்பாடு என்று சொன்னால் கட்டுப்பாட்டு விலையில், நிர்ணயித்த விலையில் அந்த அரிசியை பெற்றுக்கொள்வதற்கு மக்கள் மிகவும் சிரமப்படுகிறார்கள். அந்த வகையில் சிரமப்படுகின்ற போது கடந்த வருடமும் கடந்த வருடத்திற்கு முற்பகுதியிலே இலங்கை பிஎம்பியால் கொள்வனவு செய்யப்பட்ட நெல்கள் வடக்கில் அப்படியே இருக்கின்றது. அதாவது குறிப்பாக மன்னாரில் இந்த முறை நெல் அறுவடை செய்தால் அந்த நெல்லை களஞ்சியப்படுத்துவதற்கு களஞ்சிய சாலைகளில் கடந்த வருடம் கொள்வனவு செய்த நெற்கள் நிறைந்திருக்கின்ற போது இந்த வருடம் கொள்வனவு செய்ய முடியாத நிலை இருக்கிறது. மன்னாரில் இருக்கின்ற நெல் களஞ்சிய சாலைகள் எல்லாமே நிரம்பிய வகையில் தான் இருக்கிறது. அதேபோல் வவுனியாவில் 28 லட்சம் கிலோ நெல் இருக்கிறது. முல்லைத்தீவில் 42 லட்சம் கிலோ நெல் இருக்கிறது. அதேபோல் கிளிநொச்சியில் 50 லட்சம் நெற்கள் இருக்கிறது. யாழ்ப்பாணத்தில் 17,54,000 நெல் இருக்கிறது. எல்லாம் கிலோ இருக்கின்ற போது இந்த நெற்களை ஏன் இந்த நிதியமைச்சு கொள்வனவு அந்த நெற்களை ஏன் அரிசியாக்கி மக்களுக்கு குறைந்த விலையில் கொடுக்க முடியாது? அதை விடுத்து அமைச்சரவை பத்திரத்தின் மூலம் சதோசாவில் விற்பனை செய்வதற்காக அனுமதி பத்திரம் கேட்டிருக்கிறார்கள். உண்மையில் இது ஒரு மிகவும் வேடிக்கையான விடயம். எங்களுடைய மக்களால் உற்பத்தி செய்யப்பட்ட நெற்கள் அரசிய களஞ்சிய சாலைகளில் மேலதிகமாக இருக்கின்ற போது இந்த உள்ள அமைச்சர்கள் அமைச்சரவை பத்திரத்தின் மூலம் இந்த நெற்களை அரிசியை வெளிநாட்டிலிருந்து இறக்குமதி செய்வதற்கு தீர்மானிக்கிறார்கள். உண்மையில் இது என்ன வேடிக்கையான விடயமாக இருக்கிறது? எங்களுடைய களஞ்சிய சாலைகளில் நெற்கள் வைப்பதற்கு இடமில்லை, ஆனால் இங்கு அரிசியை வெளிநாடுகளிலிருந்து இறக்குமதி செய்கிறார்கள். இதில் உண்மையான ஒரு நிதியமைச்சினுடைய திட்டமிட்ட செயல் எதுவும் இல்லை. அவர்கள் தங்களுடைய, நான் நினைக்கின்றேன், சில வேளைகளில் இறக்குமதி செய்கின்ற போது ஒரு சில அமைச்சர்களுக்கு ஏதாவது வருமானம் தனிப்பட்ட ரீதியில் கிடைக்குமோ, எனக்கு அதை பற்றி விவரமாக தெரியாது. ஏனென்று சொன்னால் இது ஒரு மிகவும் ஒரு இந்த நாட்டினுடைய நிதியமைச்சு சரியாக இயங்காவிட்டால், சரியான திட்டமிடல் இல்லாவிட்டால் இந்த நாடு மிகவும் இன்னும் கடனை நோக்கித்தான் செல்லும் என்பதையும் இந்த நேரத்தில் குறிப்பிட விரும்புகின்றேன். அதைவிட இந்த அரசாங்கத்தினுடைய வேடிக்கையான இன்னொரு விடயத்தையும் குறிப்பிட விரும்புகின்றேன். கடந்த 4ஆம் தேதி யாழ்ப்பாணத்தில் ஒரு அலுவலகம் திறக்கப்பட்டது. ஜனாதிபதியிடம் சொல்லுங்கள், இங்கு நடக்கின்ற ஆர்ப்பாட்டங்கள், இங்கு நடக்கின்ற போராட்டங்கள் எல்லாம் ஜனாதிபதிக்கு சொல்கின்ற ஆர்ப்பாட்டங்களாகத்தான் இருக்கிறது. நான் நினைக்கின்றேன், ஜனாதிபதி அது வேறு நாட்டு ஜனாதிபதிக்காகத்தான் இந்த நாட்டில் உள்ள மக்கள் ஆர்ப்பாட்டம் செய்கிறார்கள் என்று இந்த நாட்டு ஜனாதிபதி நினைக்கிறாரோ எனக்கு தெரியவில்லை. உண்மையில் ஒரு மிகவும் வேடிக்கையான விடயம், ஜனாதிபதியிடம் சொல்லுங்கள் என்று ஒரு காரியாலயத்தை யாழ்ப்பாணத்தில் திறந்திருக்கிறார்கள். நான் 8 மாதங்களுக்கு முன்பு கௌரவ ஜனாதிபதி அவர்களுக்கு நான் கடிதம் எழுதினேன். தென்பகுதி மீனவர்கள் தொடர்பாக தங்களை நான் சந்திக்க விரும்புவதாக எழுத்து மூலம் கடிதம் எழுதினேன். 8 மாதங்களாகியும் இன்னும் எனக்கு பதில் வரவில்லை. ஒரு மக்களால் தெரிவு செய்யப்பட்ட பாராளுமன்ற உறுப்பினர், நான் எழுத்து மூலம் 8 மாதங்களுக்கு முன்பு கடிதம் எழுதியிருந்தேன், அதற்கு பதில் வரவில்லை, ஆனால் உங்களிடம் சொல்லுங்கள் என்று, ஜனாதிபதியிடம் சொல்லுங்கள் என்று ஒரு அலுவலகத்தை நீங்கள் திறந்திருக்கிறீர்கள். இது இங்குள்ள மக்களை ஏமாற்றுவதற்காகவா அல்லது ஐநா பொறிமுறையிலிருந்து ஜனாதிபதி அவர்கள் தான் தப்பித்துக் கொள்வதற்காகவா? உண்மையில் மிகவும் வேடிக்கையான விடயம். இன்று வடக்கு கிழக்கில் பட்டதாரிகள் ஆர்ப்பாட்டம் செய்கிறார்கள். ஒரு இந்த அரசாங்கத்திடம் சரியான திட்டமிடல் இல்லை. அந்த
வினாடி
தகர்த்தேன். இந்த நாட்டில் சரியான திட்டமிடல் இல்லை. கல்வி கற்ற முடித்த பின்பும் எங்களுடைய பட்டதாரிகள் பல வருடங்களாக ஒரு அரசு நியமனத்துக்காக ஏங்குகின்ற சூழ்நிலை இருக்கிறது. நாங்கள் எத்தனை தடவை இந்த காணாமல் ஆக்கப்பட்டவருக்கு என்ன நடந்தது என்பதை கண்டறிங்கள் என்று கூறியிருந்தோம். இது நாங்கள் ஜனாதிபதியிடம் சொல்லவில்லையா? அல்லது இந்த காணாமல் ஆக்கப்பட்டவருக்கு அலுவலகம் மிக விரைவில் திறக்கப்பட வேண்டும் என்பதை நாங்கள் ஜனாதிபதிக்கு பல முறை சொல்லியிருக்கிறோம். மக்கள் பிரதிநிதிகள் சொல்வது அந்த மக்களுடைய கருத்தை தான் மக்கள் பிரதிநிதிகள் சொல்கிறார்கள். கௌரவ ஜனாதிபதி அவர்கள் விளங்கிக் கொள்ள வேண்டும். மக்கள் பிரதிநிதிகள் குறிப்பிடுகின்ற விடயங்களை கருத்தில் எடுக்க வேண்டும். அதற்கு அவரிடமிருந்து பதிலை நாங்கள் எதிர்பார்க்கின்றோம். அப்படி பதில் இல்லாத பட்சத்தில் தான் அவர்கள் தங்களுடைய அரசியலை சர்வதேச மட்டத்தில் தாங்கள் சரியாக நடந்து கொள்கின்றோம் என்று காட்டுவதற்காகத்தான் இப்படியான அலுவலகங்கள் திறக்கப்படுகிறது. மிகவும் வேடிக்கையான விடயம். கௌரவ ஜனாதிபதி அவர்களே, நான் மிகவும் பணிவாக கேட்டுக்கொள்வது, இந்த காணாமல் ஆக்கப்பட்டவர்களுக்கு கண்டறிவதற்கு அலுவலகம் திறக்கப்பட வேண்டும். அதன் தலைமைச் செயலகம் கிளிநொச்சியிலோ அல்லது முல்லைத்தீவிலோ அமைய வேண்டும் என்பது காணாமல் ஆக்கப்பட்ட மக்களுடைய கோரிக்கை. அதை தயவு செய்து நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்று கௌரவ ஜனாதிபதி அவர்களுக்கு கோரிக்கையை விடுத்து அதை விடுத்து ஜனாதிபதியின் சொல்லுங்கள் என்று காரியாலயத்தை நீங்கள் திறந்து மக்களையும் சர்வதேசத்தை ஏமாற்ற வேண்டாம் என்று சொல்லி விடைபெறுகிறேன். நன்றி.
ஸ்துதி. ஈழங்கட் கௌரவ ஹேசாவி தாரண மந்திரித்துமா.
ஸ்துதி கௌரவ சபாபத்துபனி. மைதானி அது நிஷ்பாதன பது விசேஷ வித்தான பணத்தை அடுத்து நியமியம் கக்குவேன் விவாத கிரணமிய அவஸ்தாவேதி கரு முதல்லமாத்துமா தமங்கே யோஜனா எதிர்பார்க்கிறா විවිධ අදහස් මතු වුණා. ඒ අතරින් විශේෂයෙන්ම අපි දැක්කා ආණ්ඩු පක්ෂයේ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මේ වෙලාවේදී අදහස් දැක්වීමේදී එතුමාට තියෙන අඩුපාඩු මේ ආණ්ඩුවෙන් එතුමා බලාපොරොත්තු වෙච්ච දේවල් සිදු වෙන්නේ නැහැ වගේ විශේෂ කරුණු කීපයක් අපේ හිස්බුල් අමාත්‍යවරයාගෙන් අපි අහන්න දැක්කා. මේ වෙලාවේදී විශේෂයෙන් කියනවා මෙන්න මේක තමයි එදා 2015 ජනවාරි 8 වෙනිදා පස්සේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු. මොකද අපි දැක්කේ නෑ ඉතිහාසයේ පුරාවට පක්ෂ මාරු වෙවි මේ රටේ ආණ්ඩු කරාට ඉතිහාසයේ පුරාවට තමන් නියෝජනය කරන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට ආණ්ඩුව විවේචනය කරලා මේ වගේ තැනක ආණ්ඩුවේ තියෙන දොස් කියලා පාර්ලිමේන්තුව ඇතුළේදී පිටදී කතා කරන්න ලැබිච්ච අවස්ථාවක්. මේ මෑත අවුරුදු 10 දිහා ගත්තොත් මං හිතන්නේ අමාත්‍යවරයෙක් මේ ආණ්ඩුව විවේචනය කරන තියා තමන්ගේ පුජ්‍යලික අදහසක් ඉදිරිපත් කරන්න ඉදහසක් තිබුණ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදයට පරමාධිපත්‍ය නියමාකාරී නිරූපණය වන කාලවකවානුවක් මේක. මේකේ වාසිය නිවර්දි ආකාරයට සමාජගත කරන්න පුළුවන් නම් මෙරට මේ අවුරුදු ගණනාවක් දේශපාලනඥයන්ගේ බලාපොරොත්තු වෙච්ච රටට නිවර්දි ආර්ථික දැක්මක් රටට නිවර්දි ගමනක් යන පාර මාර්ගය විවෘත කරන්න එච්චරා පහසු වෙන්නේ නැහැ. අද දැන් මේ බදු 52 යටතේ ගරු මුදල් අමාත්‍යවරයා කිව්වා මේ මත්ද්‍රව්‍යවල බදු මුදල් වැඩි කිරීම තුළින් එකක් රටට ජාතිකාදායමට ශක්තියක් වෙනවා වගේම මේ මත්ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ අධෛර්යමත් කරලි වෙලා පුළුවන් තරම් මේක පාලනය කරන්න උත්සාහ කරනවා. අපි ඒක අගය කරනවා. පහුගිය කාල සීමාව තුළ අපිට මතකයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා
කිව්වා අපි මතට තිත තියලා මේ සමාජයේ මද්රව්‍ය තුරන් කරන්න වැඩසටහනක් කරනවා කියලා. හැබැයි අපි ඒක ඒ කාල සීමාව තුළ ප්‍රායෝගිකව දැක්කේ නැහැ. අද වෙනකොට මොනම ක්‍රමෙන් හරි මේකට මැදිහත් වෙන්න යම් උත්සාහයක් ගන්න එක අපි අගය කරනවා. මොකද එදා මතර තිත තියනවා කිව්වට අපි දැක්ක ඉතිහාසයේ මේ රටේ කවදාවත් අපි අහලා තිබුණේ නැහැ කුඩු කන්ටේනර් ගණන් මේ රටට ආවා. එතනෝල් ගෙනාපු අමාත්‍යවරු ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරු අනියමින් නියමින් මේ රටට මහා විශාල එතනෝල් කන්දරාවන් ගෙනහල්ලා රටේ තමන්ගේ ව්‍යාපාර කරගෙන ගියා. හැබැයි කිසිම නීත්‍යානුකූල බලපත්‍රයක් ඔවුන්ට තිබුණේ නැහැ. ආනයනික බලපත්‍රයක් තිබුණට බදු ගෙවපු අවස්ථාවන් මේ ආප්‍රමාණ වලට නියමිත විදිහට සිදු වෙලා නැහැ. ඒ නිසා මම කියනවා රටේ ජනතාවගේ වාසනාවට මේ වෙනසත් එක්ක අද මේක සමාජයේ කාටවත් දකින්න පුළුවන් විදිහට හද. දැන් එදා මේ වෙන සිද්ධි ගැන අපි කතා කරන්නේ අද. මේ අවුරුදු ගණනාවක් ගියාට පස්සේ. දැන් අද මේ රටේ තොරතුරු දැනගැනීමේ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන ඕන ඉතාම වැදගත් ගුණාංගයක් ලෙස අපි දකිනවා අමාරුවෙන් හරි. එදා දිනේෂ් ගුණවද රැමතුමාලා මේක නතර කරන්න මහා විශාල වලිකද්දි අපේ කතානායක කරු ජයසූරි මැතිතුමා මේක නවතින්නේම නැතුව කරපු ඉල්ලීම් එක්ක අද අපිට ඒක යථාර්ථයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අද පුළුවන් මේ කතා කරන ඕන කෙනෙකුට ඊළඟ නැවත මේ ආණ්ඩුවක් වෙනස් වෙච්ච දවසක මේවට විවේචන ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අද පුළුවන් මේක කරන්න. මේ රජයේ ඒකට පූර්වාදර්ශයක් දීලා තියෙනවා. යම් චෝදනාවක් කරනවා නම් ඒක පුළුවන් තරම් ඉක්මනින් විභාග කරන්න. දැන් බැඳුම් කරේ ගැන හැම තිස්සෙම හැමදාම ඔය ඒකාබද්ධ කණ්ඩායමේ එක මාතෘකා වෙලා තියෙන මේ බැඳුම් කරේ ගැන දැන් අද කියන්න දෙයක් නැහැ. ඒකට අවශ්‍ය පියවර ඕනටත් වඩා ඉක්මනින් අරගෙන තියෙනවා. ඒ නිසා අපි කියනවා රටක් විදියට කවුද වැරදි කරන්නේ, ඒ වැරදි කරලා තියෙන කෙනාව ආරක්ෂා කරන්න, වැරදි කරලා තියෙන කෙනාව පැත්තකින් තියලා වෙන වැරදි වලින් මේක වහන්න උත්සාහ කිරීම තුළ මම හිතන්නේ ඉස්සරහට යන්නේ නැහැ රට. සා අද අපි කියනවා පහුගිය කාල සීමාව තුළ මේ රටේ රාජ්‍ය මුදල් අවභාවිතය, ඒ වගේම රාජ්‍ය දේපළ අවභාවිතය, රාජ්‍ය නිලධාරීන් අවභාවිතය. අපි ඒක විශේෂයෙන්ම කියන්න ඕන. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ඕනෑපාකම් වෙනුවෙන් අවභාවිතා කරලා තියෙනවා. උදාහරණ විදියට ගත්තොත් ගෙදර බල්ලොනාවන්න යුද හමුදාවේ නිලධාරීන් යොදාගෙන තියෙනවා අපි ඉතිහාසයේ ඇහුවා. ඒ වගේම තමන්ගේ ගෙදර බිරිඳගේ අමාත්‍ය බිරිඳගේ වැඩ කටයුතු කරන්න හමුදා කාන්තා නිලධාරීන් යොදාගෙන තියෙනවා අපි ඇහැලා තියෙනවා, දැකලා තියෙනවා. මෙන්න මේ වගේ නරක ඉතිහාසයක් අද නතර වෙලා නිවර්දි ගමනකට යනකොට අපි විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි මේ රටේ මේ අපේ යහපාලන ආණ්ඩුව තුළින් වෙන කුමන හෝ වරදක් තියෙනවා නම් ඒකට ජනාධිපති කොමිසමක් නෙවෙයි ඉඩහා ගිහිල්ලා ක්‍රියා කළ යුතුයි. අපි අද සතුටු වෙනවා කිසිම චෝදනාවක් වහල ගහන්න නැතුව මේකට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධව. දැන් මේ දවස්වල කතා වෙනවා මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාගේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නම යොදාගෙන ගැසට් පත්‍රයක් නියුත් කිරීම සම්බන්ධව. එතුමා මම දැක්කා ප්‍රසිද්ධ මාධ්‍යයට එළියේ තැන් තැන්වල ඉඳන් කියනවා මම මේකට නඩු දානවා. මම මේකට සම්බන්ධ නැහැ, මගේ නම පාවිච්චි කළ දෙන මේක නඩු දානවා. මම ආධුනික මන්ත්‍රීවරයෙක් විදිහට සභාපතිතුමා කියනවා මේකට පුළුවන් නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නඩු දාන්න බැහැ. මේකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා නඩු දාන්න යන්නේ නැහැ. ඇයි නඩු දාන්න යන්නේ නැත්තේ? මේක නඩු දාන්න ගියොත් එහෙම මේ චෝදනාව සම්පූර්ණම කර උඩට එන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට. එතුමා තමයි මේ නරක මේ පූර්වාදර්ශයක් මේ රටට ගෙනහල දුන්නේ. එදා තමයි මේ රටේ මේ නීති අයාලේ ගියපු කාලයක් තිබුණේ. නීති අයාලේගේ වල් වැදිච්ච නිසා තමයි මේ වගේ සිද්ධීන් වලට මූණ දෙන්න පුළුවන්. මහ බැංකුවට ඕන දේ මහ බැංකුව කරගෙන ගියා. එදා මුදල් අමාත්‍යංශයට ඕන විදිහ මුදල් අමාත්‍යංශේ එතුමට ඕන විදිහට කටයුතු කරා. මේ කතා කරන අමාත්‍යවරුන්ට අවශ්‍ය විදිහට අමාත්‍යංශ ටික ඒ හිටපු මුදල් අමාත්‍යවරයා නැත්නම් හිටපු ජනාධිපතිවරයාට ඕන විදිහට කරන්නේ. ඉතින් අපි දකිනෝනේ දාද මේ දවස්වල සමාජ වෙබ් අඩවි හරහා අපි දකිනවා අර අපේ රෝහිත අබේ ගුණවර්ධන හිටව ඇමතුමා ඒ ආණ්ඩුව බේරගන්න මහා දඟලල කෑ ගහපු නායකෙක්. එතුමා ලියුමක් ලියලා යනවා නාමල් රාජපක්ෂ මහත්තයාට වරාය රැකියා ටිකක් දෙන්න කියලා. හත්තලාවේ වරායේ ඇමතිවරයා තමයි මේ ඉල්ලන්නේ. ඉතින් අපිට වෙන මුකුත් කතාවල් වැඩක් නැහැ. එදා මේ රටේ නීතිය කොතන තිබ්බේ? එදා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොතන තිබ්බේ? එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය විදියට පමණක් මේ හැම දෙයක්ම සිදු වුණා. ඒ නිසා දැන් අද මේ කැසට් පත්‍රය පිළිබඳ අපි කියන්නේ නැහැ මේ නිලධාරීන්ගේ වැරද්දක් වෙලා තියෙනවනම් මේක පළ කර යුතු දිනේ මේක සිද්ධු වුණේ නැත්නම් අනිවාර්යෙන් ඒකට නිලධාරීන්ට විනයානුකූලව පියවර ගන්න එක මුදල් අමාත්‍යවරයාගේ ගරු අග්‍රාමාත්‍යතුමා වක්‍යම අපි විශ්වාස කරනවා ඒක මේ අනිත් හැම දෙයක් වුණා වගේ ඒක සිදු වෙයි. ඒ නිසා දැන් අද මේක බැහැර කරන්න බෑ මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට ඒ දීපු මේ රටට දීව ඇති කරපු නරක සම්ප්‍රදාය 2012 එතුමා අස්සම් කරාට පස්සේ කිසිම ඒ කැසට් පත්‍රයකට අස්සම් කරලා නැහැ. එහෙමනම් දැන් එතුමාට පුළුවන් නඩු දාන්න. එතුමාට නඩු දාන්න උසාවියක් අධිකරණයක් ඉදිරියට යන්න බැරි වෙලා තියෙන්නේ. එතුමා මේ රටට දීලා තියෙනවා නරක පූර්වාදර්ශයක්. ඒ පූර්වාදර්ශයත් එක්ක එතුමාට නඩු දාන්න බෑ. වෙන වෙන හේතු කියන්න දෙයක් නැහැ. නැත්තම් අද වෙනකොට දැන් සති දෙකක් විතරනේ මේ වෙනකොට අපි දන්නෝ දහස් හැරයක් මේකට ඔය උදේගම්මන්පිල මහත්තයල එහෙම මේ කරේ තියන් දූල නඩු දානෝ. දැන් මේක හිර වෙලා තියෙන හිතුවේ නැහැ මේකේ අපේ වැරද්දක් තමයි මේ අපේ කරුඩ එන්නේ කියලා. ඒ නිසා මේක අපිට මේ යම් සිද්ධියක් වෙලා තියෙනවා. දැන් අපි බන්දුළුන් ගුවන්තර අපේ හිටපු ඇමතුමා කතා කරා මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ බැඳුම් කර සිද්ධියට සම්බන්ධ නැහැ කියලා රවි කරුණානායක ඇමතුමාගේ කටින් පිටවීම පිළිබඳ සතුට බල කරා. ඉතින් ඔව් අපි කියනවා එතකොට එහෙම අපිට යම් සිද්ධියක් වහන්න අවශ්‍යයි. ඒ වගේම අපි කියනවා මේ සිද්ධිය සම්බන්ධව ජනාධිපති පරීක්ෂණයක් තියෙනවා. මේ කවුරුත් උත්සාහ කරන්නේ මේක අපේ අග්‍රාමාත්‍යතුමාගේ කරපිටින් තියෙනවා. අපි කියනවා අග්‍රාමාත්‍යතුමාගෙන් මේක දශමික සම්බන්ධයක් නැහැ. මේකට වැරදි කරුව වෙනවා නම් මේක යම් සිද්ධියක් තියෙනවා නම් ඒක අධිකරණයේ අදාළ ක්‍රියාමාර්ගණි නිසා මේ වෙලාවේදී මේ උත්සාහ කරන්නේ අපි දන්නවා දැන් මේ ඉතිහාසය පුරා මේ අවුරුදු දෙකක මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ බලය අහිමි වෙච්ච තැන ඉඳලා අද දක්වා මොනවද නොකර මේ ආණ්ඩුව අනිත් පැත්ත ගහන්න මොනවද නොකර මේ ආණ්ඩුවේ කකුලෙන් අදලා පැත්තකින් තියලා යම් වින්දනයක් ලබන්න Tamanට නැති වෙච්චේ බලය ලබා ගන්න අමාරුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම කරා. හැබැයි එකක්වත් අසාර්ථක එකක් අසාර්ථකුණ හැම එකම අසාර්ථක. අර රෝත්තු සේවේ එනවා මේ රටේ ඉන්න අහිංසක මිනිහාගේ ආරක්ෂක සියලුම තොරතුරු ටික ඉන්දියාවට අරන් දීලා මේ රටේ ආරක්ෂා පිළිබඳ දැඩි තර්ජනයක් තියෙනවා කියලා කිව්වා. අර මොනවාද ඇම්බියුලන්ස් සේවාව ඒක එන වෙලාවේ. හැබැයි මොකක් දැන් ඒකේ මේ මහත්තුරුත් ප්‍රයෝජනෙට ගන්නව තමන්ගේ ගම්වල ප්‍රදේශවල ඉන්න ජනතාව දකුණ සහ කොළඹ ප්‍රයෝජනෙට ගන්නකොට මේකට දැන් අර උදේගම්බවිල මහත්තයා ඒ දවස්වල උද්ඝෝෂණ තිව්වා පාරට බැස්සා මාධ්‍ය සාකච්ඡාවද වචනයක් කියන්නේ. ඒ වගේම තමයි පහුගිය කාල සීමාවේ කිව්වා මේකේ රැකියා එකක්වත් ලංකාවේ මිනිසුන්ට හම්බෙන්නේ නැහැ. මේ ඔක්කොම ටික ඉන්දියානු ගෙනාලා මේකේ පුරවනවා. එක රැකියාවක් ඉඳලා කාටවත් දුන්නද? ඉතින් ඒ කතාව හේමම සමාජයෙන් බැහැර වෙලා ගියා. මොකද ඒකට දෙන උත්තරයක් නැහැ. ඊට පස්සේ දැන් චීනට අක්කර 15000ක් දෙනවා. මේ හදන්නේ මේ චීන කොලනියක් කරන්න මේ රටේ අයිතිය නැති කරන්න මේකක් ගහගෙන ආව මහා ලොකුවට සද්දයක් දාගෙන දැන් ඒක හිමින් සැරේ නිවිලා දැන් මේ බැඳුම් කරෙන් ගොඩ යන්න බැලුවා. දැන් බැඳුම් කරේ අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා මූලික වෙලා ඒකට අවශ්‍ය නීතිමය කරන්න පුළුවන් උපරිම තැනට ගිනිහිල්ල තියෙනවා. දැන් කියන්න දෙයක් නැහැ. දැන් ඉතින් මේ බලාගෙන ඉන්නේ ඊළඟට මොකක්ද කරන්න කියලා. දැන් මේකෙදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උත්සාහ කරනවා. අපි දකිනවා මාධ්‍ය තුලද එතුමාට මන් දන්නේ මෙරට හිටපු නායකයෙක් විදිහට මේ වගේ ප්‍රකාශ කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙද කියලා. එතුමා කියනවා අර සයිටම් සිද්ධිය ගැන මේක මේ කිසි විනිවිද භාවයකින් තොරව මේකේ වෛද්‍යවරු බිහිවීම තුලින් මේ රටට හානියක් වෙනවා කියලා. දෙයනේ මේ රටේ මිනිස්සු මේ හරක් කියලා හිතලා මේ ප්‍රකාශ කරනවාද? 2008 ඉඳලා එතුමා දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා මේක දැන් අමාරුම තැනට ඇවිල්ලා ඉවර වෙලා මේ උපාධි ටික දීලා එළියට ළමයි යන්න හදන වෙලාවේදී කියනවා මේක නීති විරෝධී කියලා. මේක නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන ගරු සභාපතිතුමනි. මේ රටේ හැම වෙලාවෙම හැම පැත්තෙම මේ රට අරාජික කරන්න පුළුවන් ක්‍රම හොය හොය ඉන්නේ. මේ කණ්ඩායම කොහෙවත් කැමති වෙන්නේ නැහැ. මේ රට හරි පීල්ල වැඩිලා ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් කරා ගෙනියනවා නම් ඒකට සතුරු වෙන කණ්ඩායමක් නෙමෙයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෘද සාක්ෂියේ එකඟව මේ රටට ආදරය කරන නායකයෝ ටිකක් එකතු වෙලා මේක පක්ෂභේදයකින් තොරව මේ රටේ පුජ්‍යලයක විදියට මේ රටට ආදරය කරන මිනිස්සු විදියට යම් තීන්දුව తీරනවා යම් ගමනකදී මේ කකුලෙන් ඇදලා බලාපොරොත්තු තමන්ට ගිලිහෙච්ච ඒ නැති වෙච්ච බලය ආපහු අරගන්නේ කොහොමද කියලා නිසා මම අවසන් කරනවා කර සභාපතිතුමනි. මේලාදී විශේෂයෙන්ම කියන්න ඕන මේ යන නරක ගමන මේ යන දේශපාලන නායකයෝ විදියට අනුගමනය නොකළ යුතු ගමන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා උද්ඝෝෂණ කරලා හරි නැත්නම් මොන මොන තැන් තැන් වල කණ්ඩායම් කල්ලි වෙලා යම් යම් සිද්ධික තුලින් හරි තමන්ගේ දේශපාලන නැති වෙච්ච හයිය හදා ගන්නවා නම් ඒ මේ රටේ මේ රට රාජ්‍ය කරන දේශප්‍රේම මිනිසු හැටියට දෙන්න මේ බොරු මේ මේ බොරු ගොතගොත වංචා සාගස ජනතා මනාපය අරගන්න උත්සාහ කරාට මං ඉන්නේ නැහැ ඉදිරියේදී ඔබට ජනතාව ගාවට යන්න බෑ ඔබ මේ රට විනාශ කළා ඔබට මේ ආර්ථිකමය වශයෙන් අගාධයකට දාපු මේ රට නැවත ගොඩ ගන්න උත්සාහ කරන වෙලාවකදී කකුලෙන් අදින එක ජනතාව බලාපොරොත්තු නැයක ප්‍රතික්ෂේප කරනවා කියන එක විශේෂයෙන් මතක් කරමින් මේ පනත් තුලින් ආර්ථිකය ශක්තිමත් කරන්න හයියක් ගෙනහල්ලා මේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළු කරු අග්‍රාමාත්‍යතුමා ජනප්‍රතිතුමාට ශක්තිය ලැබේවා කියන මගේ වචන විශ්වාසය.